දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සංසං ඒතං පංචං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන.
ප්‍රධාන කෞතර යෝගාවති මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාණයන මාතෘකාව යටතේ පවත්වන ලබන දේශනා මාලාවේ නවමි දේශනාවෙන් සංසාරගත සත්‍ය මේ භවනාටකේ දක්වන නිස්සාර ශූන්‍ය විකට රංගුම සම්බන්ධයෙන් මේ විකට රංගුම සතිපට්ඨාන සූත්‍රය අනුව ඉරියව් පවත්වන යෝගාවචරයාට ක්‍රමක්‍රමයෙන් ප්‍රකට වන ආකාරය ගැන අපි තරමග්ගිරට පසුගිය දේශනයේදී විස්තර කළා. නාමයේ රූපෙහි සෙවණැල්ල පමණක් බව පිළිවන්නේ රූපෙහි පදනම් වන ධාතුන් ශූන්‍ය වශයෙන් බලමින් ඒ යෝගාවචරක භාවනාවේ ඊයට සීමාදී ප්‍රධාන අවස්ථාවේදී බව ප්‍රතිසඳහන් කළා. අභිරූපණ නාට්‍ය නමැති එක්තරා නාට්‍යයක් ගැන අපි උපමාවක් වශයෙන් සඳහන් කළා. ඒ නාට්‍ය විශේෂත්වය ඒ වේදිකාවේ අන් කිසිවකු නොමැතිව යම් කිසි දෙයක් නොමැතිව ඒවා කෙනෙකු සිටින් හැටියට ඇති හැටියට දක්වමින් නිරූපණය කරමින් මෙත්‍ර හාස ජනක ජවනිකා මවන නාට්‍ය විශේෂයක් නිසාය. ගොළු නාට්‍ය විශේෂය අන්නේ ගොළු නාට්‍ය පිළිබඳ ඒ ධර්මතාව වගේ කෙනෙකුට වැටහෙන්නේ අර යෝගාවචරයටත් අර ඉරිය උපවත්වීමේදී අර නාම ධර්මයන් අර රූපය අසුරු කොට තිබෙන බව වැටහෙන්න පටන් ගන්නවා. ඒ සතර මහා භූතයෙන් ශූන්‍ය වශයෙන් වැටහීමේදී ඉරිය උපවත්වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් වෙනවා සාමාන්‍ය උපදේශයක් වශයෙන් යථා යථාවාපනස්ස පායෝපනීතෝති තථා තථානං පජානාති කියලා එක්තරා පාඨයක් තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. යම් යම් ආකාරයකින් යෝගාවචරයාගේ කය පිහිටා තිබේද ඒ ආකාරයෙන් මනානුවණින් දැනගනී කියන එකයි. මෙන්න මෙතනින් අපට පෙනෙනවා හරියට අර යම්කිසි නාට්‍යයක් අඟ දක්වන නළුවෙකු හෝ නිළියකගේ ඒ අංග චලනය හත් මුද්‍රා ආදී දෙත බලා සිටිමින් ඒ කරන දේවල් තේරුම් ගන්න උත්සාහ ගන්න වගේ අන්න මේ තම තමන්ගේ තමාගේ ශරීරය ඒ ඉරියව් උපවත්ීමේදී පිළිටා තිබෙන ආකාරය මෙනෙහි කරනකොට හරියට මේකත් ඒක පුද්ගල නාට්‍යයක් නරඹන්න වගේ අන්නේ නාට්‍ය ආකාරයක් තිබෙනවා. ඊටත් වඩා සියුම්ව ඒ නාට්‍ය නරඹීම අර සම්පජඤ්ඤ පබ්බේන කුද්දක ඉරියාපතෙන් නැන කුඩා ඉරියව් මෙනෙහි කිරීමේදී සිදු වෙනවා ඉතාමත්ම සියුම් මන්දුම. එතකොට මේ කොයි එකනුත් අපට පේනින්නේ අර සතර මහා භූතයින් දැන් ලෝක සත්‍ය සාමාන්‍යයෙන් සත්තා දිට්ඨිය අනුව සත්තා දෘෂ්ටිය දෘෂ්ටි කෝණය කරගෙන සතර මහා භූතයෙන් උපාදාන හැටියට අරගෙන නාම ධර්මයන්ට නිසි රූප ආරම්මන මවා ගන්න පිළිසක් තිබෙනවා. අපාවට තිබෙන දේවල් ඒ රූප ධර්මයන් හැටියට හඳුනගන්නේ අර සතර මහා භූතයෙන් උපාදාන හැටියට අරගෙන දැන් රූපය හඳින්නීමේදී යොදන පාඨෙත් ඒ වදක් හැඟෙන්නේ සත්තාරූච මහා භූත චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා භූතයෙන් ඊළඟට සතර මහා භූතෙන් උපාදාන කරගෙන කලයි මේ රූපය. මෙතන උපාදාන කියන එක එක්තරා විශේෂ සාපේක්ෂක අර්ථයක් තිබෙනවා. එතකොට මේ මෙන්න මේ විදිහට මේ රූප ධර්මයන් මාවාගන්නේ අර නාම ධර්මයන්ට උපකාර හැටියට. ඊළඟට නාම ධර්මයන් පවතින්නේ අර රූප ධර්මයන් පිහිට කරගෙන. මෙන්න මේ එක්තරා සාපේක්ෂතාවකුයි අපට හෙළි වෙන්නේ. මේ සාපේක්ෂතාව තුළින් කෙනෙකු දකින්නේ ඒ දෙකේම ශූන්‍යත්වයයි. තමන සාපේක්ෂතා මූල ධර්මය බුද්ධ දේශනාවේ සමහර තැන්වල එක්තරා අන්‍ය මාකාරිකින් ප්‍රකට වෙනවා. ඒවා සමහර විටේ සූත්‍රයේ තරම්ම ප්‍රකට නැති නිසා ඒවා ගැන සැලකිල්ලක් යොමු වන්නේ නැහැ. හොඳ වටින සූත්‍රයක් තිබෙනවා සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ කත්තපාදූපම සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ උපමා වශයෙන් එක්තරා බුද්ධදේශිත පාඨයක් සඳහන් වෙනවා. එක්තරා උපමාවක් හැටියට පාවිච්චි කරලා තිබෙනවා. නමුත් එතන අර සාපේක්ෂතා මූලධර්මයයි ඒක කොටවන්නේ. එන්න මේ විදිහටයි මේ සූත්‍රයේ කියවෙන්නේ. හත්තේසු භික්ඛවේ සති ආදාන නික්ඛේපණං පඤ්ඤායති. පාදීසු සති අභික්කම පටික්කම පඤ්ඤායති. පබ්බේසු සති සම්මිංජන පසාරණං පඤ්ඤායති. කුච්චිස්මින් සති දිඝච්ඡා පිසාසා පඤ්ඤායති. මේ ටිකේ තේරුම ඉස්සෙල්ලා ගනිමු. හත්තේසු භික්ඛවේ සති මහණෙනි අත් ඇති කල්හි ආදාන නික්ඛේපණං පඤ්ඤායති. ගැනීම තැබීම දක්නා ලැබේ. පාදීසු සති පායති කල්හි අභික්කම පටික්කම පඤ්ඤායති. ඉදිරියට යාම ඒම දක්නා ලැබේ. පබ්බේසු සති සම්මිංජන පසාරණං පඤ්ඤායති. අඟිලි පර්ව කියලා අඟිලි පුරුක් කියලා දෙයක් තිබෙන බල්ලි නවීන දිගහැරීමක් කියලා දෙයක් තිබෙනවා. කුච්චිස්මින් සති දිගච්ඡා පිපාසා පඤ්ඤායති. කුසක් ඇති කල්හි කුසගින්නක් සහ පිපාසාවක් දක්නා ලැබේ. ඒකේ මනිත් පැත්ත ඊළඟට කියනවා හත්තේසු භික්ඛවේ අසති ආදාන නික්ඛේතන නුපඤ්ඤායති. පාදීසු භික්ඛවේ අසති අභික්ඛම් පටික්කම නුපඤ්ඤායති. පබ්බේසු භික්ඛවේ අසති සම්මිංජන පසාරණං නුපඤ්ඤායති. කුච්චිස්මින් භික්ඛවේ අකුච්චිස්මින් අසති දිගච්ඡා පිපාසා නුපඤ්ඤායති. ඒ අර්ථය තේරුම් ගන්න පුළුවන් පහසුවෙන්. යාප් නැති කල්හි අර කියාපු විදිහට අර ගැනීමක් ලැබීමක් දකින්න ලැබෙන්නේ නැහැ. පා නැති කල්හි ඉදිරියට යාමක් කේමක් කියලා දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට හැකිලීම අඟිලි පරව අඟිලි පුරුක් කියලා දෙයක් නැති කල්හි හැකිලීමක් දිගහැරීමක් දකින්න ලැබෙන්නේ නැහැ. කුසක් නැති කල්හි කුසකින්න පිපාසයක් නැහැ. මෙන්න මෙතන මේ කියවන මේ සාපේක්ෂතා මූල ධර්මය යන මෙනෙහි කරනකොට මම අපිට සමහර විට මේ සතිපට්ඨාන භාවනාවෙන් නැත්නම් යෝගාවචරය යෝග කර්මයේ යෙදෙන ඇතම් කෙනෙක් සමහර විට හිතන්න පුළුවන් මේ රූප ධර්මයන් නැහැ නමුත් නාම ධර්මයන් තිබෙනවා. වෙන විදිහකින් කියනවා නම් අත් නැහැ නමුත් ගැනීමක් ලැබීමක් තිබෙනවා. පා නැහැ නමුත් යාමක් වීමක් තිබෙනවා කියලා මේ විදිහට ක්‍රියා මාත්‍ර ප්‍රමණ දෘෂ්ටි ග්‍රහණින් ගන්න සිට තියෙනවා. ඒක අරගෙන එහෙම කෑයුවට කඩන්න සිට තියෙනවා. නමුත් මෙතන මෙතන වැදගත් වන්නේ මේ දෙකම සාපේක්ෂක බව අවබෝධ කර ගැනීමයි. ඒ සාපේක්ෂකත්වය තුළින් දකින මේ දෙකේම ශූන්‍යත්වය. එහෙම නැත්නම් එකක් පමණක් ගත්තොත් දෙදිව එතන දෘෂ්ටිය කියන එතන ගැඹුරට යන්නේ නැහැ. නාම රූපයේ ඒ ශූන්‍යත්වය වටහා ගන්න බැරි වෙනවා. හරියට අර අපි සඳහන් කළ අර අභිරූපණ නාට්‍යයේ මේ ජවනිකාවක් නරඹන ඒ ප්‍රේක්ෂකයෙකු විසින් ඒ වේදිකාවේ නැති අය නැති දේ ඇතේ කියන හිතා ගන්න ඕන අර ඒ රඟපාන් තීරුම් ගැනීමට නම් ඒවා තියෙන හැටියට හිතාගෙනයි අර ඒ රඟපාන් තීරුම් ගන්න. අන්න ඒ විදිහ දෙයක් මේ නාමයන්ත් රූපයත් එකිනෙකට සාපේක්ෂක වශයෙන් පවතින්නේ. මෙන්න මේවායි සාපේක්ෂතාව තුළින් එතකොට කෙනෙක් අර ශූන්‍යත්වය දකින්නේ. අපි මේ නාට්‍ය චිත්‍රපටි ආදී උපමා ආශ්‍රයෙන් මේ දැක්වූ ඇත්ත වශයෙන්ම අර සංස්කාරයන්ගේ අනිත්‍යතාව පිළිබඳව යම් කිසි හැඟීමක් වීමටයි. මේ සංස්කාර කියන එක ඇත්ත වශයෙන්ම මේ නාට්‍ය චිත්‍රපටි ආදී ගැන කල්පනා කරනකොට බොහොම ගැළපෙන වචනයක්. එක්තරා විදිහකට මවාපෑමක් ප්‍රයත්නයකින් කරන එක්තරා මවාපෑමක් හඳවනවා. ඒ වගේ අසත්‍ය බව ඉබ්බෙතුන් වැටහෙනවා. එතනම තියෙනවා අසත්‍ය බව. මේ භවනාටකේ මේ අනිත්‍ය සංඥා මඟින් කරන්නේ මේ භවනාටකේ ඇති දේවල් පිළිබඳව ඒ නිත්‍ය සංඥාව පහ කරන ඒ නිසාම අර දැන් ඒ නිත්‍ය සංඥා ඉවත් වීමෙන් කියන්නේ කොහොමද ඒ නිත්‍ය සංඥා ඉවත් වෙනකොට නිමිති ගැනීමක් නැහැ. දැන් නිත්‍ය සංඥාව නිසා තමයි ඒ ලැබෙන සංඥා මාත්‍ර අනුව කෙනෙක් නිමිති ගන්න. නිමිති අනුවංජන ගැනීමක් නැහැ. නිමිති අනුවංජන ගැනීමක් නැති වෙනකොට ඒවා පිළිබඳව සංඥා වශයෙන් ප්‍රමිතියක් ප්‍රාර්ථනාවක් එහෙම නැත්නම් හිත යම් කිසි දෙයකට යොමු කිරීමක් ඒක නැති වෙනවා. පණිදියක් නැති වෙනවා. ඊළඟට ඒ ප්‍රණිධියක් නැතිවෙනකොට ඒවාට ඉලක්කය වන කාරයක් හරයක් දකින්නේ නැති වෙනවා. ඒ විදිහට අනිමිත්ත අපනිමිත්ත ශූන්‍යත කියන විමුක්ති තුන ඔස්සේ තමයි මේ භවනාටකය නිරෝධය වෙන්නේ. මේ භවනාටකය නිරෝධය සැලසෙන්නේ ඒකෙන්. අන්න ඒකට එතකොට ප්‍රධාන වශයෙන්ම උපකාර වෙන එක තමයි මේ අනිත්‍ය සංඥාව අනිමිත්ත විමුක්තියට උපකාර වෙන. ඒ අනිත්‍ය සංඥාවට උපකාර වෙන හැටියට අපට දැන් මේ කරපු විවරණය අනුව අපට පුළුවන් මුළු මහත් ලෝකීය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වන සමහර සූත්‍ර ඇත්ත වශයෙන්ම මෙන්න මේ භවනාටක අදහසින් අරගෙන මේවායේ අනිත්‍ය ස්වභාවය දකින්න. දැන් අපි කලින් උත්සන්දාන් කළ සත්ව සූර්ය උද්ගමන සූත්‍රය ගැන අර ඉරවල් හතක් පායනකොට මේ ලෝක ධාතුව මේ මේතරම් සත්‍රුවන් වලින් පිරුණු මේතරම් වටිනා දේවල් වලින් පිරුණු ඇති සලකන මේ මුළු මහත් ලෝක ධාතුව එකම ගිනි ජාලාවක් වෙලා දැවිලා ගිහිල්ලා අන්තිමට අර එතන සූත්‍රයේ සඳහන් වෙනවා ඩිටේල් ඩවුන් වෙනක එහෙම නැත්නම් තෙල් දැවුණු තැනක අලුවත් දැලිවත් ඉතුරු වන්නේ නැති වගේ මේ මුළුමහත් ලෝක ධාතුව ඒ ගිනිවත් වෙලා කිසිම දෙයක් නැති වෙනවා කියලා. ඒකට අනිත්‍ය සංඥාව ඔස්සේ ශූන්‍යතාවට එතන යොමු වෙනවා ඉබේටම. මේ සියලුම සංස්කාර මේ ලෝක වේදිකාවේ තිබෙන නළු නිලියන් සිටින නළු නිලියන් පමණක් නෙවෙයි තිබෙන සියලුම සැරසිලි මුන් ලෝක වේදිකාවත් සමගම යම් කිසි අවස්ථාවක මේ විදිහට විනාශ වෙලා යනවා කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැති කියලා ඒ සංඥාව දැඩිව වැටුණු මනසකට අර තාමාසව භවාසව අවිජ්ජාසව කියන ආශ්‍රව ධර්ම විවල වෙන තරම් දැඩිව වැටුණු ඒ සිතට අන්න තරම විමුක්තිය තිබෙනවා. ඒක නිසා වෙන්නේ පුළුවන් අර සත්සුරිද්දන්න සූත්‍ර ආදී සූත්‍ර අහලා අර ඒ ක්ෂණයෙන් සාතන් වහන්සේලා ඒ ආතම් කෙනෙක් රහත්තුනේ රහත්ත්වයේ බව ලැබුවේ. මේ අනිත්‍ය සංඥාව යටින් බලනකොට තාමාත්ම ප්‍රබල දෙයක් බව දක්වනවා. අනිත්‍ය සංඥා භික්‍රෝ භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාජ්‍යති සබ්බං රූපරාගං පරියාජ්‍යති සබ්බං භවරාගං පරියාජ්‍යති සබ්බං අවිද්‍යං පරියාජ්‍යති සබ්බං අස්මිමානං පරියාජ්‍යති සමුහංති. මේ අනිත්‍ය සංඥාවේ තියෙන ශක්තිය ප්‍රබලත්වය ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි අනිත්‍ය සංඥාව වැඩෙන ලද කල්හි බහුල වශයෙන් කරන ලද කල්හි පුරුදු කරන ලද කල්හි සියලුම කාමරාගය අවසන් වෙනවා කෙලවර කරනවා. ඊළඟට රූපරාගය කෙලවර කරනවා. භවරාගය කෙලවර කරනවා. අවිද්‍යාව කෙලවර කරනවා. අසුමානිය කෙලවර කරනවා. සම්පූර්ණයෙන්ම අසුමානං පරියාදීති සමුහන්ති කෙලවර කරනවා. ලසනවා විනාශ කරනවා. අන්න ඒ විදිහේ අර අනිත්‍යතාව ඔස්සේ ශූන්‍යතාවට නෙමුරු වීමයි ඊළඟට තිබෙන්නේ. අනිත්‍ය සංඥෝහි අනත් සංඥා සංඛාති. අනත් සංඥි අසුමාන සමුග්ගවතං පාපනාති වික්ඛේව ධම්මේ නිබ්බාණං කියලා තම සමහර තැනක සඳහන් වෙනවා. අනිත්‍ය සංඥාව ඇති තැනකට අනත් සංඥාව පිහිටනවා. අනිත්‍ය සංඥාව ඇත්තේ විතුදමිනියම නිවනවන අසීමාන සමුග්ගාතයේ අසීමානිය ඉදිරියා හැරීමට විනාශ කිරීමට පැමිණෙනවා කියන ඒ පාඨයෙන් අඳිනවා මේ අනිත්‍ය සංඥාව කියන ප්‍රතිනාසම්. එතකොට මේ ඔස්සේ කල්පනා කරලා බලනකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් යන්නේ අර ධම්මපද ගාථාවල සමහර විට පරස්පර විරෝධී හැටියට පෙනෙන සමහර ගාථා. පුත්තාමත්ති ධනං අත්ථී ඉති බාලෝ විහඤ්ඤති අත්තාපි අත්තනෝ නත්ථි කුතෝ පුත්තා කුතෝ ධනං කියලා එහෙම සඳහන් වෙන්නේ. මට පුතුන් නැත ධනය ඇත කියා බාලයා වෙහෙසෙයි. තමාට තමාවක් නැත කොයින්ද පුතුන් කොයින්ද ධනය කියලා එහෙම ප්‍රකාශන මේ තමාට තමාවක් නැත කියන අදහස අන්නර අනාමේ දෙඩි අනාත්ම සංඥාව අර ශූන්‍යතාවට නැඹුරු වෙන පැත්තෙන් මෙතන පේන්නේ. ශූන්‍යමිදං අත්තේනවා අත්තනීනවා මෙතන ආත්ම වශයෙන් ගති යුතු දෙයක්වත් ආත්මයට අයිති දෙයක්වත් මෙතන නැති කියන අදහසයි. ඒකුණ මේක කෙලින්ම දැන් සමහර විට ශූන්‍යත කියන වචනයට සමහර කෙනෙක් බයයි. යම් හේතුන් නිසා මේ වචනේ ඒගම නිසා තමයි අපි පළමු නිදේශීමේ සඳහන් කළේ අර ශූන්‍යතාව ප්‍රතිසංයුක්ත සූත්‍ර කල්යාණදී ඒවා ගැන සංඝයා වහන්සේලාගෙම සැලකිල්ල අඩු වෙන බව ඒවට කන් යොමු නොකරන බව ඒවා ගැන තේරුම් ගන්න උත්සාහ නොකරන බව බුදු පියාණන් වහන්සේ කල් සදාම අනාගත බය හැටියට දක්වලා තිබෙනවා. අන්න එතකොට මේ ශූන්‍යත කියන වචනේ ඇති වැදගත්කම අපට පේනවා සමහර සූත්‍ර දේශනාවලින්. විශේෂයෙන්ම දැන් අර සුත්තනිපාතේ පාරායන වග්ගයේ ඉතාමත්ම ගැඹුරු ධර්ම කොටස් තිබෙන ග්‍රන්ථයක් තමයි සුත්තනිපාතේ. ඒ පාරායන වග්ගයේ විශේෂයි අටක පාරායන වග්ග දෙක. මේ පාරායන වග්ගයේ තිබෙනවා මොගරාජ මානව පුච්ඡා කියලා. මොගරාජ තමති මොරාස්මන මානවකෙක් බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. කපින් ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති. ලෝකයේ දෙස කවර ආකාරයකින් බලන්නකුව මාර්යා නොදකිද? මාර්යාගේ ඇසට සම නොවේද කියන එකයි. බුදු පියාණන් වහන්සේ ඊට දෙන පිළිතුර සුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛසු මොඝරාජ සදාතතෝ අත්තානු දිච්ඡින් ඌහච්ච ඊවං මච්චුතරෝසියා ඊවං ලෝකං අවෙක්ඛන්තං මච්චුරාජාන පස්සති. මොඝරාජය හැම කල්හිම සතිමත්ව ලෝකයේ ශූන්‍ය වශයෙන් බලව. සුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛසු මොඝරාජ සදාතතෝ අත්තානු දිච්ඡින් ඌහච්ච ඊවං මච්චුතරෝසියා ආත්මය පිළිබඳ ඒ සියුම් වූ ඒ දෘෂ්ටිය මුලින් පුටා දම මෙන්න මේ ආකාරයෙන් මාර්යාගෙන් ඉතර වූ මාර්යාගෙන් මරණයෙන් ඉතර වූ වන්නේය. ඒවන් ලෝකං අවික්ඛන්තං මච්චු රාජාන පස්සති. ලෝකයේ දෙස මේ විදිහට ශූන්‍ය වශයෙන් බලන තැනැත්තාව ත්‍රිරාජයා මාර්යා නොදකි. කියනකොට මෙතන අපට පේනවා මේ පිළිබඳ අවසානයේ මේ මුළු මහත් ධර්මයේ අර ලෝක ධාතුව වගේ මේ ශූන්‍යත්වයටයි නැඹුරුවන්නේ. මේ ශූන්‍යතාව නිසාම තමයි ඉතාමත්ම වටිනා පාඨයක් සඳහන් වෙනවා චූල තණ්හා සංකේ සූත්‍රයේ. මදුන් සංගී චූල තණ්හා සංකේ සූත්‍රයේ සඳහන් වෙනවා බුද්ධ දේශනාවක් හැටියටම ශක්‍රයයක කියන්නේ ශක්‍රයාට දෙසු එක්තරා විශේෂ දේශනාවක සඳහන් පාඨයක් හැටියට. සබ්බේ ධම්මා නාලං අභිනිවේසාය. සබ්බේ ධම්මා නාලං අභිනිවේසාය. ඊටම කෙටි පාඨයක්. නමුත් ගැඹුරු අර්ථයක් තියෙනවා. කිසිම දෙයක් මේක සිංහලට ළඟනකොට සබ්බේ කියන්නේ හැම දෙයක්ම නමුත් මෙතන පරිවර්තනය කරන්න වෙන්නේ අපිට කිසිම දෙයක් දෘෂ්ටි පරාමාර්ශණයෙන් නොබදිය යුතු බවයි මෙතන අදහස. අභිනිවේශ කියලා කියනවා දැන් අපි සමහර අවස්ථාවල පරිවර්තනය කළා රින්ගා ගැනීම කියලා. අර දෘෂ්ටි පිළිබඳව විශේෂයෙන්ම මේ අභිනිවේශ කියන වචනේ යොදනවා. දෘෂ්ටි වලට රින්ගා ගන්නවා. අන්‍යම ස්වභාවයක් ලෝකයාගේ සිත්වල තිබෙනවා. අර යම් කිසි දෙයක් නැවුවට පස්සේ ඒක ඇතුළට රින්ග ගන්නවා. මේ අභිනිවේශ කියන වචනේ මේ රින්ගා ගැනීමේ අදහස තිබෙනවා. සබ්බේ ධම්මා නාලං අභිනිවේසාය කියන්නේ කිසිම දෙයකට ආරක්ෂාව බසපාගෙන ආත්ම වශයෙන් අරගෙන ඇතුල් වෙන්න සුදුසු නෑ. කිසිම දෙයකට දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය කරන්න අල්ල ගන්න සුදුසු නෑ කියන එකයි තේරුම. සබ්බේ ධම්මා නාලං අභිනිවේසාය. මෙන්න මේ වටිනා ධර්මය ගැන කල්පනා කරලා බලනකොට මේ සබ්බේ ධම්මා නාලං අභිනිවේසාය කියලා මෙතනින් අපිට පෙනෙන්නේ මේ හැම දෙයකම අති ශූන්‍යත්වයයි. මේවා මේ හැම දෙයකම සබ්බේ ධම්මා කියන එක හැම දෙයක්ම කියලා ගන්නවා. මනසට අරමුණු වන යම් තාක් දේවල් තිබෙනවා නම් ඒ හැම එකකම ශූන්‍යත්වයයි. මේ පිළිබඳව කල්පනා කරලා බලනකොට අපිට එක්තරා වටිනා සූත්‍රයක් සොයා ගන්න පුළුවන් වෙනවා. අංගුත්තර නිකායේ අටක නිපාතී කිං මූලක සූත්‍රය කියලා වටිනා සූත්‍රයක් තිබෙනවා. මේ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අසනවා, දැන් මහණෙනි නුඹලාගෙන් ඔය අන්‍ය තීර්ථක පරිත්‍රාජකින් ඇසුවත් මෙන්න මෙහිම ප්‍රශ්න මාලාවක්, නුඹලා කොහොමද පිළිතුරු දෙන්නේ? මොනවාද ප්‍රශ්න? කිං මූලක ආවුස සබ්බේ ධම්මා, කිං සම්භවා සබ්බේ ධම්මා, කිං සමුදයා සබ්බේ ධම්මා, කිං සමෝසරණ සබ්බේ ධම්මා, කිං ප්‍රමුඛා සබ්බේ ධම්මා, කිං ආධිපතියා සබ්බේ ධම්මා, කිං උත්තරා සබ්බේ ධම්මා, කිං සාරා සබ්බේ ධම්මා කියලා මේ ප්‍රශ්න අටක් අහනවා. මේ ප්‍රශ්න අටේ අපි අර්ථය ඉස්සෙල්ලා ගනිමු. දැන් අනේ තීර්ථක බලපෑමකින් නුඹලාගෙන් ඇසුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්න, මොනවද? සබ්බේ ධම්මා, අර කලින් කියවපු සබ්බේ ධම්මාමයි මෙතන හැංගෙන්නේ. මේ සියලු ධර්මයන් එහෙම නැත්නම් හැම දෙයක්ම. හැම දෙයකම මුල කුමක්ද? කිං මූලකා සබ්බේ ධම්මා. හැම දෙයකම මුල කුමක්ද? කිං සම්භවා සබ්බේ ධම්මා. හැම දෙයකම හටගන්න ස්වභාවය කුමක්ද? කිං මූලකා සබ්බේ කිං සමුදයා සබ්බේ ධම්ම. හැම දෙයකම පැනෙන ගීම සමුදය කියන එක. අර ප්‍රතිසමුත්පාදයේ හැඳගෙන වචනයක් එතන සමුදය. කිං සමුදයා සබ්බේ ධම්ම. හැම දෙයකම පැනෙන ගීම උදාව කුමක්ද? කිං සමුසරණ සබ්බේ ධම්ම. හැම දෙයක්ම ගිහිල්ලා කොතනටද එකතු වෙන්නේ? හැම දෙයක්ම එක් රැස් වීම කොතනද? ඊළඟට කිං ප්‍රමුඛා සබ්බේ ධම්ම. හැම දෙයක්ම කුමක් ප්‍රමුඛ කොටගෙන ඇත්තේද? කුමකට පෙරටු කරගෙන ඇත්තේද? කුමක් පෙරටු කරගෙන ඇත්තේද? කිං ආධිපතියා සබ්බේ ධම්ම. හැම දෙයක්ම කුමක් අධිපති කොටගෙන ඇත්තේද? කිං උත්තරා සබ්බේ ධම්ම. හැම දෙයක්ම උතුරු කොට, එහෙම නැත්නම් හැම දෙයක්ම උත්තර කියන එකේ විශේෂ අර්ථ රාශියක් තියෙනවා. දැන් ලෝක උත්තර කියන දේ එතර වීම කියන අර්ථය තිබෙනවා. මෙතන උත්තර කියන අර්ථ වශයෙන් මේ මුදුන් ඉහළම තන ශ්‍රේෂ්ඨම දෙය ඒකම මුදුන කියන අදහසක් තියෙනවා. එතර වීම කියන අදහසටත් මේක ළඟයි. බොහොම ගැඹුරු අර්ථ රාශියක් තිබෙනවා මේ උත්තර කියන වචනේ. කිං උත්තරා සබ්බේ ධම්ම. හැම දෙයකම උත්තර අවස්ථාව, එහෙම නැත්නම් ඉහළම තන කොතනද, මුදුන කොතනද? ඊළඟට කිං සාරා සබ්බේ ධම්ම. හැම දෙයකම සාරය කුමක්ද? මේ ප්‍රශ්න අටවුවා මේ සංඝයා වහන්සේලා කියනවා. දැන් අපිට නම් මේකට උත්තර සොයා ගන්න බෑ. මේ විදිහ අවස්ථාවේ සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන විශේෂ වාක්‍යයක් තියෙනවා. භගවන් මූලකානෝ භංකේ ධම්මා, භගවන් නෙත්තිකා, භගවන් පටිසරණා කියලා. ඒ විදිහට භාග්‍යතුන් වහන්සේගෙන්මයි අපිට මේ ධර්මය ලැබුණේ. භාග්‍යතුන් වහන්සේමයි අපේ නේතුන් වහන්සේ, අපේ පිළිසරණ. භගවතෝ සුත්තා භික්ඛු දාරේ සම්සි කියලා භාග්‍යතුන් වහන්සේට මේ කාරණය ලැබේවා අපිට කියලා දෙන්න, අපිට මෙන්නම් තේරෙන්නේ නැහැ කියලා ඔන්න ප්‍රකාශ කළා. ඒ අවස්ථාව බුදු පියාණන් වහන්සේට මේක පිළිතුරු දෙන්න සිද්ධ වුණා. මේ අහුවොත් මෙන්න මේ විදිහට කියපල්ලා කියන එකයි ඊළඟට කියන්නේ. ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකින් උඹලගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න, මේ ප්‍රශ්න අට අහුවොත් මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්න කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ පිළිතුරු අටක් දෙනවා. මොනවද? ඡන්ද මූලක ආවුසෝ සබ්බේ ධම්මා. අවැකි හැම දෙයක්ම සියලු ධර්මයන් නැත්නම් හැම දෙයක්ම ඡන්දය මුල් කරගෙන ඇත්තේ. ඊළඟට ඡන්ද මූලක ආවුසෝ සබ්බේ ධම්මා, මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. හැම දෙයක්ම මානසිකාරය මෙනෙහි කිරීම සම්භව ස්ථානයේ නැත්නම් ප්‍රභවය ආරම්භ ප්‍රභව ස්ථානයේ කොට ඇත, අටගැන්ම කොට ඇත. ඊළඟට පස්ස සමුදය සබ්බේ ධම්මා. හැම දෙයක්ම ස්පර්ශය සමුදය ස්ථානයේ කොටගෙන ඇත. පැනනගීම පැනනගෙන අවස්ථානය හැටිය අරගෙන ඇත. වේදනා සමුසරණ සබ්බේ ධම්මා. හැම දෙයක්ම ගිහිල්ලා එකතු වෙන්නේ එක් රැස් වීම. හරියට අර පරාලත් ටිකක් ගිහිල්ලා මුදුන් වහලට එකතු වෙනා වගේ ඒක ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවට. වේදනා සමෝසරණ සබ්බේ ධම්මා. වේදනාවටයි එකතු වෙන්නේ. ඊළඟට සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා. කින් ප්‍රමුඛා කියන ප්‍රශ්නෙට පිළිතුර මොකද්ද? කුමක්ද ප්‍රමුඛ කරගෙන තිබෙන්නේ? සමාධිය ප්‍රමුඛ. හැම දෙයක්ම සමාධිය ප්‍රමුඛ කරගෙනයි තිබෙන්නේ. අර කින් ආධිපතිය සබ්බේ ධම්මා කියන එකට පිළිතුර සතාධිපතිය සබ්බේ ධම්මා. හැම ධර්මයක්ම හැම දෙයක්ම සතිය අධිපති කොටගෙන තිබෙනවා. අනුත්තර සබ්බේ ධම්මා. හැම දෙයකම උත්තර තැන, එහෙම නැත්නම් ඊතර වීම ස්ථානය, මුදුන් තැන, යෙලම තැන ප්‍රඥාවයි. අඤ්ඤුත්තරා සබ්බේ ධම්මා. විමුක්තිසාරා සබ්බේ ධම්මා. හැම දෙයක්ම සාරය, හරය විමුක්තියයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ සූත්‍රයේ මූලික අර්ථය විග්‍රහ කිරීමට කලින් අපි ටිකක් කල්පනා කළ යුතුව තිබෙනවා. ඇයි බුදු පියාණන් වහන්සේ මේ අසුනවත් නැති ප්‍රශ්නයකට සංඝයා වහන්සේලාගේ මනස සූදානම් කළේ? මේ විදිහට උඹලගෙන් අහුවොත් මෙන්න මෙහෙම කියපල්ලා කියලා. එහෙම ප්‍රශ්නයක් පැනන ගුණයක් නැහැ. මේකට හේතුව අපිට හිතා ගන්න පුළුවන් දැන් බුද්ධ කාලයේ පිටිය නොයෙකුත් ඒ ඥාන තීර්ථකින් අතර බ්‍රාහ්මණ ආදී මෙහෙම අතර නොයෙකුත් මතභේද තිබුණා. මේ යමක් දෙයක් වන්නේ කොහොමද? යමක් දෙයක් වන්නේ කොහොමද? දෙයක හරය කුමක්ද? ඒ විදිහේ ප්‍රශ්න ඒගොල්ලෝම හදාගෙන ඒගොල්ලෝ ඒකට හොඳට උත්තර හදාගෙන හිටියේ. බුදු පියාණන් වහන්සේගේ අනාත්ම ධර්මයේ තමයි මේකට උත්තර දෙන්න අමාරු. ඒක නිසා අර සංඝයා වහන්සේලාට අන්තිමට කියන්න සිද්ධ වුණේ අපිට නම් තේරෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ කියන්න කියලා. ඒ අන්‍ය තීර්ථකයන් යොදාගෙන තිබුණු පිළිතුරු මොනවාද? ආත්මවාදය, ඊශ්වර නිර්වාණවාදය අනුව ඒවා මේ හැම දෙයක්ම එක්ක බ්‍රහ්මයාගෙන් පටන් ගත්තා. එහෙම නැත්නම් මේවායි සාරය, හරය තමයි ආත්මය, ආත්ම සාරය. ඒ විදිහට ඒගොල්ලන්ට තිබුණා හොඳ පිළිතුරු රාශියක් මේ හැම දෙයක්ම පිළිබඳව. දාර්ශනිකයින් අතර ලොකුම ප්‍රශ්නයක් තමයි මේ යමක් දෙයක් වන්නේ කොහොමද? යමක් දෙයක් නොවන්නේ කොහොමද කියන එක. මේ කාලෙත් ඒ ප්‍රශ්නේ හැම දෙනෙක් මහාන් ප්‍රශ්නයක්. ඒ තරම් ගැඹුරු කාරණයක්. එතකොට මේ සූත්‍රයේ අවසනාවකට වගේ මේ සූත්‍රයේ අතු ආදී මේ කාලේ විවරණය මාර්ගයේදී මෙන්න මේ ගැඹුරු අංශය ගැන එතරම් තැකීමක් නැතිව මෙතන අරගෙන තිබෙනවා මේ කුසල් ධර්ම වලට පමණක් සීමා වූ අර්ථයක් දෙන්න උත්සාහ කළා තියෙන මේ සූත්‍රයෙන්. මොකද අර ඡන්ද කියන වචනේ තියෙනවා මෙතන බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර. ඊළඟට සති කියලා වචනයක් තියෙනවා, සමාධි කියලා තියෙනවා, පඤ්ඤා කියලා වචන දෙකක් හිතලා තියෙනවා. මේක මේ අහන්නේ මේ කුසල් ධර්ම ගැන. මේ ධර්මයේ තියෙන කුසල් ධර්ම වල මූල මොකක්ද? කුසල් ධර්ම හටගන්නේ කොහොමද උට ගැන කියලා මේ ප්‍රශ්න ටික. ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙන්නේ. කුසල අකුසල දෙකටම බලපාන එක්තරා මූල ධර්මතාවක් මෙතන ප්‍රකාශ වෙන්නේ. දැන් ධම්මපදයේ මුල් ගාථා දෙක දිහා බලුවාම ඒ මුල් ගාථා දෙකේම කුසල අකුසල දෙකටම උපකාර වන එක්තරා මූලික ධර්ම නියාමතාවක් තමයි ප්‍රකාශ වෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය කියන පද දෙකෙන්. මේ ගාථා දෙකේ මෙතන සඳහන් වෙන්නේ අර යම්කිසි පොදු ධර්මතාවක්. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මේ කාලේ කොයි ආකාරයට දේරුවත් ඒක මූලික අදහස ගත්තොත් එතන ගන්න තියෙන්නේ හැම දෙයක්ම මනස පූර්වාංගමකද ඇත්තේ. මනස මුල් කරගෙන මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනස ශ්‍රේෂ්ඨව කොටවත් මනසින්ම සකස් වූ දේවල්. මේක කුසලුත් වෙන්න පුළුවන්, අකුසලුත් වෙන්න පුළුවන්. අන්නේ විදිහේ මේ දෙපැත්තටම අරගෙනයි මෙන්න මේ සූත්‍රය තෝරගත්තේ. එතන විශේෂයෙන් තවත් කිය යුතු දෙයක් තිබෙනවා. දැන් ඡන්ද ආදී වචන පසු කාලෙක මේ ඒකාන්ත කුසල ධර්මය කියලා තෝරන කෙනෙකුත් තිබුණා. දැන් සති කියන වචනේ දුටුව තන හැමතැනම සම්මාගතිය කියලා සමහර කෙනෙක් හිතා ගන්නවා. එහෙම නැත්නම් ඡන්ද කියලා තිබුණොත් ඒක අර කුසල ඡන්දය, කත්තුකම්ම්‍යතා ඡන්දය ඔය විදිහට පරිවර්තනය කරන්නේ. නමුත් මේ ඡන්ද කියන මේ බුද්ධ දේශනාවේ විශේෂත්වයක් තියෙන බුදු පියාණන් වහන්සේගේ දේශනා ඒ ශ්‍රෝත්‍රුන්ගේ අවබෝධ ශක්තිය අනුව සමත්‍රමෙන් ඕපනයික වශයෙන් ඒ ශ්‍රෝත්‍රුන්ගේ අවබෝධ ශක්තිය දිනු කිරීම සඳහා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. තමයි ඒක දේශනාව ආරම්භයේදී පදයක යෙදෙන අර්ථය නෙවෙයි දේශනාව අවසාන වෙනකොට තිබෙන්නේ. අන්න ඒ විදිහේ ක්‍රමයක් තිබෙනවා. ඡන්ද කියන වචනේ හොඳ අර්ථයකුත් තියෙන නරක අර්ථයකුත් තියෙනවා. ඡන්ද රාග කියලා තැන ඡන්දයන් අදම් කියලා මේ මුළු මහත් ලෝකයේම ඡන්දයෙන් හටගත්තු දුක් ගොඩක් කියලා කියනකොට අන්න එතන ඡන්ද කියලා කියන්නේ තණ්හාව. ඒකාන්ත වශයෙන් අර තණ්හාව වශයෙන් ලෝකයා ගන්න ඉක්ලේශ ධර්මයේ පිළිබඳව එතන හඳවන්නේ ඡන්ද රාගාදී. ඊළඟට දැන් ඡන්ද ඉද්ධපාද කියන තැන ඒක කුසල ධර්මයක් හැටියට සැලකනවා. නමුත් ඒක ඒ කුසල ධර්මයක් උනසමනින් අර ඡන්ද පෞලට අයිති නැති දෙයක් හැටියට සැලකන්න අරකයි. ඒ බව අපට හොඳට හෙළි වෙන වටිනා සූත්‍රයක් තිබෙනවා. මේ අතුරු සූත්‍ර සමහර විට විස්තර කරන්න සිද්ධ වෙනවා මේ පදේ කාර්ථය තීරුම් කිරීමේදී. සංගියේ සූත්‍රයක් එනවා, ඉද්ධපාද සංයුක්තිය සඳහන් වෙනවා. උන්නාබිනිති බ්‍රාහ්මණේ ආනන්ද හාමුදුරුවෝ දකින්න අවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේ ඡන්ද කියන වචනේ පිළිබඳ කාරණයක් මෙතන මේ ඉද්ධපාද සංයුක්තිය සඳහන් වෙන්නේ. බ්‍රාහ්මණේ අහන ප්‍රශ්නේ කිමත්යන් බුවා ආනන්ද භාග්‍යවතී බ්‍රහ්මචාරියන් දුස්සති භවත් ආනන්දය මේ භාග්‍යවතුන් වහන්සේ වෙත බමසර වාසය කරන්නේ කුමක් සඳහාද, කුමක් පිණිසද? එකපාරටම ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා ඡන්ද පහනත්තං ඒ බ්‍රාහ්මණ භගවති බ්‍රහ්මචාරියන් දුස්සති. භාග්‍යවතුන් වහන්සේ විදිහට බ්‍රහ්මචාරිය වසන්නේ ඡන්දය ප්‍රමාණය කිරීම සඳහා. ඊළඟ තහනම මේ බ්‍රාහ්මණයා මේකට යම් කිසි ප්‍රතිපදාවක් මාර්ගයක් තිබෙනවද? අත්තිපනබෝ ආනන්ද මග්ගෝ අත්තිපටිපදා. මේ කාරණිය සඳහා මේ ඡන්ද ප්‍රහාණය සඳහා යම් කිසි මාර්ගයක් ප්‍රතිපදාවක් තිබෙනවද කියලා. එසේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රතිසූ දෙන කුමක්ද දෙන ඊළඟට මේ මාර්ගයෙන් හිටිය ඉදිරිපත් කරන්නේ කුමක්ද? අන්න එතනයි මෙතන වැඩිපත් කාරණිය තිබෙන්නේ. ඉදිරිපත් කරන්නේ අර ඉද්ධිපාද හතර. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විමංසා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති කියලා ඡන්ද විරිය චිත්ත විමංසා කියන ඉද්ධිපාද හතරයි මේ ඡන්දය නැති කිරීම සඳහා ගත යුතු ප්‍රතිපදාව කියලා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ අස්ථානේ බ්‍රාහ්මණයාට මේක මහා ගැටලුවක්. එහෙනම් මේක මේ නැතිෙන්නේ නැහෙනේ තිබෙනවනේ මේ ඡන්දේ ඉතිරි වෙනවනේ. ඡන්දේනච පන ඡන්දම් පජහිස්සති ඉති නේතං තානං විජ්ජති. ඡන්දයෙන්ම ඡන්දය නැති කරනවා කියන එක මේක කරන්න බැරි දෙයක් කියලා බ්‍රාහ්මණය ප්‍රකාශ කරනවා. ඒ ආස්ථානානු සවනාති උපමාවක් ඇටියට දක්වන්නේ දැන් බ්‍රාහ්මණය නුඹ මේ ආරාමයට එනකොට යම් ඡන්දයක් තිබුණා මේ ආරාමයට ඊම සඳහා මෙතෙන්ට ආවට පස්සේ ඒ ඡන්දය පටිප්පස්සද්ද ඒකෙහිම්ම ඒක ඒ ඡන්දය සංසිඳුණා. අන්න ඒ වගේ මේ ඡන්දය නැති කිරීම කියලා කියන එක ඡන්දය කියලා කියන්නේ ඒක තණ්හාව නැති කිරීම කියන ඒක තණ්හාව සඳහා මෙතන මුලින් කියවලා තියෙන ඡන්ද කියන අදහස. මේ ඡන්දය නැති කිරීම සඳහාමයි මේ ඡන්ද ඉද්ධිපාදී භවනා කරන්නේ භාවිතේ. ඒකකොට මෙතන වචන පිළිබඳ ප්‍රශ්නයක් නෑ මෙතන. මේ ඡන්ද ඉද්ධිපාදියත් අර ඡන්දපෞලටම අයිති එකක්. මුළුමහත් ඡන්ද ප්‍රහාණය සඳහා මේක මධ්‍යම ප්‍රතිපදාවේ විශේෂ මූල ධර්මයක් මේක. මුළුමහත් මේ ඡන්දය ප්‍රහාණය කිරීම සඳහා ඡන්දයක් ඕන වෙනවා. මේ ඡන්දය කියන වචනයට සමහර කෙනෙක් බොහොම කැමති මේ සංඥා කියන වචනයට අකමැති. ඒක නිසා සමහර විට මේ දැන් නිවන් දැකීමට තියෙන පංහාව කියලා කිව්වොත් සමහර කෙනෙක් ඒක ධර්මයට විරුද්ධ හැටියට හිතන්න ඉඩ තිබෙනවා. නමුත් මහා තවත් දේශනාවක් ඒකත් ආනන්ද ස්වාමීන් වහන්සේම එක්තරා ගිලන් භික්ෂුණියකට කරපු දේශනාවක තිබෙනවා සංඥන් නිසාය සංඥන් පදහත කියලා. මේ ඒත්තේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ ඒ විශේෂ කාරණයක් එතන හැදෙන්නේ. තණ්හන් නිසාය තණ්හන් පජාත. තණ්හාව උපකාර කරගෙන තණ්හාව නැති කරන්නේ කියලා. හැබැයි එතන තණ්හාව කියන්නේ අර ඕලාරික තණ්හාව නෙවෙයි. යම් කිසි කෙනෙක් වන්න අහවල රහත් වුණා කියලා අහන්න ලැබුණාම එයා රහත් වුණාම මහත් රහත් වෙන්න ඕන කියලා. එක්තරා විදිහක තණ්හාවක් එතනක් තියෙන. ඒක තමයි සියුම් තණ්හාව. නමුත් ඒ තණ්හාව උපකාර වෙනවා අර තණ්හාව ක්ෂය කිරීම සඳහා. එකෙන්දෝනේ වචන ඔස්සේ ගිහිල්ලා ඒවට බය වෙන්නත් දෙයක් නැහැ. මෙතන ඇත්ත වශයෙන් නිවන පිළිබඳව සමහර විට රපි කියන වචනේ පවා සමහර විට යොදනවා. සම්මුඛේ රතෝ හෝති කියනකොට බලනකොට මේක මහා පුදුම වචනයක්. සම්මුඛේ රතෝ හෝති සම්මා සම්බුද්ධතාවක දැන් බුදුරාවගේ තණ්හා ක්ෂය කිරීමට ඇලිලා. රපි කියන වචනේ සමහර විට නරක වචනයක් කියලා සැලකනවා. නමුත් ඔන්න ඔය විදිහට සූත්‍ර දේශනාවල තිබෙනවා අර යමක් උපකාර කරගෙන තවත් එකක් ඉවත් කිරීමේ මේ මධ්‍යම ප්‍රතිපදාත්මක මූල ධර්මයන් අර ඡන්ද කියන වචනේ, සංහා කියන වචනේ, සමහර විට නෙක්ඛම්ම සිත් දෝමනස්ස ඔයාදී නිකුත් පදයදලා තිබෙනවා මේ නිවන් දැකීමට තිබෙන ආසාව පිළිබඳ. ඒක නිසා මෙතන මේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියන එක අවශ්‍යෙන්ම ගත යුතු නැහැ. මේක කුසල් ධර්ම පිළිබඳ කාරණයක් කියලා. සති සමාධි පිළිබඳවත් කිසිම කියතොත් කියන්න තියෙන්නේ මිච්ඡාගති මිච්ඡා සමාධි ආදී පද සූත්‍ර දේශනාවල ඇතන් විට යෙදිලා තිබෙනවා. එතකොට දැන් අපි මේ මෙතන කියන ධර්ම කොටසකට එකිනෙකට ඇති සම්බන්ධතාවක් ඒක පිළිබඳව යම් කිසි ගැඹුරු අර්ථයකට ඇද්ද කියලා අපි විමසලා බලමු. ඡන්ද මූලක අවශ්‍යෝ සබ්බේ ධම්ම. අපි උපමාවකුත් මුල් කරගෙනම මේක තෝරන්න බලමු. දැන් මොන යම් කිසි කෙනෙක් කූඩයක් අරගෙන කිට්ටු වෙනවා අහක දාන්න තිබෙන කසල ගොඩක්. මේ කූඩයට එකතු කරලා දාන්න ඉසි කරන්න. එතකොට මේ කසල ගොඩ පිළිබඳව මේ බුද්ධිල ඇතිව තිබෙන ඒකත්ව සංඥාවක්. ඒකත්ව කියලා කියන්නේ මේක කසල ගොඩක් එකක් හැටියට අරගෙන තිබෙන. පහත් වෙලා මේ කූඩයට කසල ගොඩ පුරවනකොට මේක ඔන්න එක පාටම දකින්න මැණිකක්. කසල ගොඩේ තියුණත් මැණික මැණිකමයි කියලා ඉතින් මැණිකට අනිලාට මැණිකයි මැණිකටයි ඡන්දය දෙන්නේ. මැණික පිළිබඳ ඊළඟ ඡන්දය තියෙනවා. අන්න ඡන්ද මූලතා උසෝ සබ්බේ ධම්ම. අර කසල ගොඩක් හැටියට තිබුණ එකෙන් අන්න මැණිකක් සම්පන්නා. ඡන්ද මූලක ඡන්දය තමයි මුල්ුණේ ඒක. ඊළඟට මානසිකාර සම්භව මෙනෙහි කිරීම නිසා යාරක මේ මේකේ ප්‍රභාවය හටගන්න මෙනෙහි කිරීමයි. සමහර විට හිතන්න පුළුවන් මණික උපන්නේ අර මණික් පතලේ හරි තව පොතනක හරි එදෙනේ කියලා. නමුත් මෙහෙම කි මණික මේ බුදු පියාණන් වහන්සේගේ මනෝ සිද්ධාංගම ධම්ම මේ ධර්මතාවට අනුව ඔන්න උපදින තැන ඊළඟට කියන්නේ මුල්ුණේ ඡන්දයයි ඊළඟට හතගන්න ස්ථානය මානසිකාරයයි මෙනෙහි කිරීමයි. සත්‍ය සමුදයා සබ්බේ ධම්ම අර ඇසට ස්පර්ශය වුණ අරක මැණික විශේෂ දෙයක් හැටියට අර කසල ගොඩේ තිබෙන අනිත් දේවල් අතරින් මේක පිළිබඳව ස්පර්ශයක් ඇහි ගැටුණා. මේක අනුපස්ස සමුදයක් වේදනං සමෝසරණ. මේ මැණික දැක්කත් එක්කම ඒ පිළිබඳ සැප වේදනා රාශියක් හිත පිළිබඳව හිතේ ඇති වුණා. වේදනා සමෝසරණ අය ඔක්කොම ගිහිල්ලා එකතු වෙන වේදනාවට වේදනා සමෝසරණ. ඊළඟට සමාධිපමුක. එතකොට මෙතන මේ කියන්නේ නිත්‍යා සමාධිය වෙන්න පුළුවන්. නමුත් අර මැණිකටයි හිත ගිහිල්ලා තියෙන්නේ. දැන් මැණිකමයි ඒකට සමාධියක් දැන් තියෙන්නේ. නිත්‍යා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් සමාධියක් ඒක. සමාධි ධර්මතාවක් වශයෙන් බලනකොට ඒක දෙයක් හැටියට වෙන් කරගත්තා. ඒකට ඒ කප්පල කොටගෙන නැහැ දැන් මේ පිටින් මෙයාගේ භාවනාව. ධර්ම මැණික ගැන. ඊළඟට සතාධිපතේ වාසබ්බේසන. මේ අධිපතිකම මේ යම්කිසි දෙයක් තව දෙයකින් වෙන් කළා. ඒක ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට නොයසුරුන් සතියක් අවශ්‍යයි. වික්ෂිප්ත බව තියෙනවනම් වෙන දේවල් වලටත් ඒක ඇදිලා යනවා. ඒ අවධානයේ ඒ මානසිකාරය ඇදිලා යනවා. අන්න ඒ නිසා තමයි මේකේ අධිපතිකම කරන්නේ සතියයි. විචාගතිය වෙන්න පුළුවන්. නමුත් ඒ මණිකටයි දැන් සතිය ඇදිලා තියෙන්නේ. අරක මේ මණිකම කර්මස්ථානයක් කරගෙන නිවන් දකින්න ඕන නම් දැන් කරගත යුතු දෙයයි ඊළඟට තිබෙන්නේ. සංයුත්තරා සබ්බේ ධම්මා. මේක අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මේක විනීත දැකලා මණික විනීත දැකලා ආයිත් මේක කසලකොට්ටම අයිති දෙයක් බව වටහා ගැනීමයි කරන්න තියෙන්නේ. සංයුත්තරා ඒ පිළිබඳ ප්‍රඥාව. මේ මුළු මහත් ලෝක කසල ගොඩේම එකක් මේක මණික දෙයක්. අර ලෝක විනාශයේ විනාශ වෙන සාමාන්‍ය අඟුරු ගුලියක් වගේ දෙයක් කියලා අන්න එහෙම අර ප්‍රඥාව පහළ වුණොත් අන්න එතකොට අර මණිකෙන් ඈතර වුණා. සංයුත්තරා සබ්බේ ධම්ම. එතකොට මේවායි සාරය අර අනිත් බ්‍රාහ්මණීන් කියනවා වගේ ආත්ම සාරයක් නෙවෙයි මෙතන තියෙන්නේ විමුක්තියයි සාරය. දැන් අර තව සූත්‍රවල මේ මහා සාරෝපණාදී සූත්‍රවල මේ සාරයේ හරය හැටියට දක්වන්නේ මේ මුළු මහත් ධර්මයේම මෙන්න මේ විමුක්තියයි. මේවායි මිදීමයි සාරය. සමහර කෙනෙක් හිතා ගන්නවා මේ සංකල්ප කොට පිටු කරගෙන මේවා කරගහ ගැනීමයි කියලා. නමුත් ඒක නෙවෙයි. මේ සංකල්ප විනිවිද දැකලා ඒවායින් ඈතර වීමයි ඈතර වීමෙන් ලැබිය යන විමුක්තියමයි මේක සාරය. විමුක්ති සාරා සත්‍ය ධම්මා. මේ සංකල්පය මේ මණික පිළිබඳ ඒ ඇතිකරගත්තු මේක ලෝකෙන් වෙන් කරලා අමුතු දෙයක් වටිනා දෙයක් කියලා තණ්හා මාන දෘෂ්ටි වශයෙන් මේ ඇතිකරගත්තු සංකල්ප රාශිය නැතිවීමෙන් මණික අහෝසි වුණා. අන්න ඒක තමයි විමුක්තිය. එයින් මිදුණා. මණිකෙන් මිදුණා. විමුක්ති සාරා සබ්බේ ධම්මා. ඔය විදිහට මෙතන මේ තාමත් වටිනා සූත්‍රයක් විදර්ශනා කර්මස්ථානයක් කරගත හැකි තරම වටිනාම සූත්‍රයක් මෙතන තිබෙන්නේ. මෙන්න මේ විදිහට මේ ප්‍රඥාවෙන් දැකලා එහෙනම් මුදුනහම අන්න ඒකම තමයි ඒ යම්කිසි මනසට අරමුණු වන ධර්මයක ඇති හරය හැටියට ගතියුත්ති. සාරය හැටියට ගතියුත්ති. මේ විදිහට කල්පනා කරලා බලනකොට ලෝකයේ හැම දෙයක්ම කර්මස්ථානට අරමුණු වෙනවා. ඒ නිසාම තමයි අර අතීතයේ රහතන් වහන්සේලා රහතන් වහන්සේලා පිළිබඳව ඒ අමුතු පුදුම අපට හිතා ගන්න බැරි තරම් පුදුම විදිහේ කර්මස්ථාන තිබෙන්නේ. මේ ආකාරයට බලනකොට සමහර විට විසභාග ආරම්භ නිකන් සාමාන්‍යයෙන් කර්මස්ථානාචාර්යයන් වහන්සේලා හේතු සහිතව ආදි කර්මිකයාට තමනම් කරන සමහර කර්මස්ථාන විසභාග ආරම්භන පුරුෂයෙකුට නම් ස්ත්‍රී රූප ස්ත්‍රියකට නම් පුරුෂ රූප ඒවා හේතු සහිතයි. මක් නිසාද සමහර විට අර කුණු වීගිය මනුසෝණී තිබෙන මලසිරිය දැකලා සමහර සංඝයා වහන්සේලාට ඒ රාගය උපන්න බව ඒ ගිතේර ගාතාවල සඳහන් වෙනවා. නමුත් ඒ තේර ගාතාවම තවත් වටිනා තේර ගාතාවක් සඳහන් වෙනවා නාගසමාල තේර ගාතාව කියලා. නාගසමාල ස්වාමීන් වහන්සේ විසභාග ආරම්භණයක් මුල් කරගෙනයි රහත් වුණේ. ඒ සඳහන් වෙන ওই සංඝාසගේ වචනින් වගේ මම එක දවසක් ද පිණ්ඩපාතේ යදියා මහාමාර්ගයට බැස හැටිය මෙන්න සූර්යනාද මැද්දේ එක්තරා ආටිකාංගනාවක් බොහොම ලස්සනට සැරසිලා නටනවා. දැක්ක හැටිය මොකද වුනේ? සතෝ මේ මානසිකාරෝ යෝනිසෝ උදපජ්ජක ආදීනෝ පාතුරහු නිබ්බිදා සමතික්කම අතුල චිත්තං විමුච්චිනේ පස්ස ධම්ම සුධම්මතං. ඒ නාටිකාංගනාව දේශ බැලුවා මොකක්ද මේ සද්ද කියලා ඔළුව උස්සල බැලුවා හැටි මොකද වුනේ? සතෝ මේ මානසිකාරෝ යෝනිසෝ උදපජ්ජත. ඒ අවස්ථාවේ මට යෝනිසෝ මානසිකාරය යෝනිසෝ නෙවෙයි යෝනිසෝ මානසිකාරය හටගත්තා. ආදීනව පවතුරහු මේකේ ආදීනව පක්ෂිය මට වැටුණා. නිබ්බිදා සමතිත්තත නිබ්බේදේ හොඳට මට පිහිටියා. සතෝ චිත්තං මුච්චිනේ මේ මොහොතේම මගේ සිත විමුක්ත වුණා. පස්ස ධම්ම සුධම්මතං මේ ධර්මයේ සුධර්මතාව බලව ඔන්නේ ධර්ම සුධර්මතාව හෙලි කරගන්න මේ සූත්‍රය තෝරන්න වෙන්නේ අර කුසල් ධර්ම වලට විතරක් සීමා කළා නෙවෙයි. මේක අර මිත්‍යා සමාධියෙන් හෝ අර මණික පිළිබඳව අර සිතිවිලි ධාරාවක් ගිහිල්ලා අර සතියක් සමාධියක් මිත්‍යා සමාධියක් පවුණත් ඇති වුණා නම් යම්කිසි අවස්ථාවක යෝනිසු මනසිකාරය ආවම මේක පිළිබඳව ඒ ක්ෂණයෙන්ම අර සම්දිත්තික අකාලික ඒහිපස්සික කියන ඒ ධර්ම නියාමතාව අනුව ඒ ක්ෂණයෙන්ම විශාල වෙනසක් සිදු වෙනවා. අන්න ඒක නිසා තමයි අපිට අර අතීතයේ සමහර විට මේ බ්‍රාහ්මණීන් එහෙම නොයෙකුත්තර තම තමන්ගේ ඥාන භාවනා එහෙම කරලා බුදු පියාණන් වහන්සේ ළඟට එනවා. සමහර විට එක දායකපදයක් අහලා කොහොමද මේ රහත් වෙන්නේ කියලා සමහර කෙනෙක් කල්පනා කරනවා. මේක මේ එක්ක බුදු පියාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය නිසා වුණේ. එහෙම නැත්නම් ඒ කාලේ හිටි පින්නති අය කියලා ඒ විදිහට තෝරන. නමුත් මෙතන තියෙන ධර්ම ප්‍රාතිහාර්ය ගැන ටිකක් කල්පනා කරන්න ඉන්නවා බොහොම අය. මේ ධර්ම ප්‍රාතිහාර්ය අනුව අපිට කල්පනා කරලා බලුවොත් ඔන්න දැන් අපිට කියන්න පුළුවන් දැන් සමහර කෙනෙක් දේ දුන්නක් පායනකම් අහස දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේක ඉතින් කොච්චර කාලයක් බලන් ඉන්න වෙනවද දන්නේ නැහැ. නමුත් ඥානවන්තව අර උදාසන අර බලක කොළයක එල්ලෙන පිනිබිඳක් ඔස්සේ ඉර පායනකොට ඒ හරියට ඉලක්කය අල්ල බැලුවොත් සූර්ය රශ්මියේ තිබෙන සියලුම වර්ණ සංකල්පය ඒ පිනිබිඳ තුලින් දකින්න පුළුවන් වෙනවා. ඒකම අකර්මස්ථානයක් කරගත්තොත් අන්නේ විදිහට මේ මුළු මහත් ධර්මයම අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආදී හැම එකක්ම අර සමහර විට විසුභාගාරම්මනේ පවා අර යෝනිසෝ මනසිකාර යෝනිසෝ මනසිකාර කියන වචන දෙක දිහා බැලුවාම සාමාන්‍යයෙන් අර ශාස්ත්‍රීය වශයෙන් බැලුවාම අහසට බලෝ වගේ පළල් සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා වචන දෙක බැලුවාම අහසට බලෝ වගේ පළල් ඈතයි. නමුත් මේ ప్రత్యක්ෂ වශයෙන් කල්පනා කරලා බලනකොට ඉතාම සුළු වෙනසයි තියෙන්නේ. දැන් අර පිනිබිඳ දිහා දැන් කීයක ඉතාමත් කෙනෙකුට පහසුවෙන් ప్రత్యක්ෂ කරගත හැකි දෙයක් පිනිබිඳක් ඔස්සේ සමහර විට අපිට ඉගෙන ගන්නවා ඊට පාගෙන එනකොට ඒ එක විදිහකට එක ඉතාමත් සුළු වෙනසක් කළ හැටිය අර පිනිබිඳේ තිබෙන වර්ණ සංකලනයේ නොපෙනී යනවා. ඒක පේන්නේ එක්තරා එක ඉලක්කයකට බැලුනම පමණයි. ඔන්න ඔය විදිහයක් තියෙන මේ ධර්මයේ පිළිබඳවත් මේ සම්දිත්තික අකාලික ඊපස්සික ඕපනායක පච්චත්තං වේදිතබ්බ ගින්නෝයි ධර්මයේ ස්වභාවය ඕකයි. එතකොට මේ සූත්‍රය පිළිබඳව අපි දුන්න මේ විග්‍රහයේ මේ සබ්බේ ධම්මා කියන එක මේ හැම දෙයක්ම කියන අර්ථයෙන් අරගෙන කර විග්‍රහය තවදුරටත් සමාත වන වටිනා සූත්‍රයක් අපිට සොයා ගන්න පුළුවන් වෙනවා. අනුත්තර නිකායේ නවක නිපාතයේ සමිද්ධි සූත්‍රය. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ සූත්‍රයක්. ඒ සමිද්ධි සූත්‍රය බොහෝ දුරට මේ කලින් අපි දැන් සඳහන් කළ සූත්‍රයට සමාන්තරවයි ගමන් කරන්නේ. සුළු කාරණා කීපයක විතරක් වෙනසක් තිබෙනවා. ඒ සූත්‍රයේදී අර සමිද්ධි ස්වාමීන් වහන්සේ හරියට අර ගුරුවරයෙක් ළඟ පාඩම් දෙන ගෝලෙක් වගේ සරියුත් ස්වාමීන් වහන්සේ අනු ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා. මෙන්න මේවයි සරියුත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න. කින් ආරම්මන සමිද්ධි පුරිසස්ස සංකප්ප විතක්කා උප්පජ්ජಂತಿ නාම රූප ආරම්මන බන්ති තේපන සමිද්ධි ක නානත්තං ගච්ඡanti ධාතු සුභන්තේති. තේපන සමිද්ධි කින් සමුදයාති පස්ස සමුදයා බන්ති. තේපන සමිද්ධි කින් සමෝසරණාති වේදනා සමෝසරණා බන්ති. තේපන සමිද්ධි කින් පමුකාති සමාධි පමුකා බන්ති. තේපන සමිද්ධි කින් ආධිපතේ යාති සතාධිපතේ යා බන්ති. තේපන සමිද්ධි කින් උත්තරාති පනුත්තරා බන්ති. තේපන සමිද්ධිකින් සාරාති විමුති සාරා බන්ති. තේපන සමිද්ධිකින් ඕබදාති අමතෝබදා බන්ති. ඒ වයිදිටයි තියෙන්නේ. මෙතන අමුත්තකට තියෙන්නේ අර මුල් ප්‍රශ්න දෙකත් අග ප්‍රශ්නයක් පමණයි. අනිත් හරි අර බුද්ධ දේශනාවේ තියෙන කාරණාවක් විදිහමයි. නමුත් මෙතන ඉතාමත් පැහැදිලි හෙළියන මේ සරියුත් සාරණාත්‍යානි සංකල්ප විතර්ක පිළිබඳවයි. මේක පැහැදිලිවම තියෙන අතන අර සබ්බේ ධම්මා කියලා කිව්වේ කියනකොට සමහර විට කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් මේ කුසල් ධර්මද අකුසල් ධර්මද කියලා ওই විදිහට. දැන් මෙතන පැහැදිලිවම පේනවා මේ සබුත්සානාචානි සංකල්ප විතර්ක ගැන. දැන් අපි පරිවර්තනය කරමු මේ ප්‍රකාශකල ටික. කින් ආරම්මන සමිද්ධි පුරිස සංකප්ප විතර්ක උප්පජ්ජಂತಿ. සමිද්ධි කුමක් අරමුණු කරගෙන මේ පුරුෂයෙකුට මිනිසෙකුට සංකල්ප විතර්කය උපදිද්ද? පිළිතුර නාම රූප ආරම්මන බන්ති. නාම රූපය ආරම්භ කරගෙනයි කෙනෙකුට සංකල්ප විතර්ක ඇති වෙන්නේ. ඇති වෙන තාක් සංකල්ප විතර්ක නාම රූපය මුල් කරගෙන. ඊළඟට තේපන සමිද්ධි ක නානත්තං ගච්ඡanti. ඒවා නානත්වයට යන්නේ කොතැනද? එතන දෙන පිළිතුර ධාතු සුභන්ති. ධාතුන් අටලොස් ධාතුන්හි ධාතුන් පිළිබඳවයි ඒවා නානත්වයක්. නානත්වය කියන්නේ දේවල් නානත්වය කියලා සලකන්නේ අර අටලොස් ධාතුන් අනුවයි. ඊළඟට අන්තරිය අර කලින් කියපු විදිහටම තේපන සමිද්ධි දිගටම තියෙන්නේ තේපන සමිද්ධි කියලා කියන්නේ අර සංකල්ප විතර්ක ගැන. මේ කෙලින්ම මහන්නේ මේ සංකල්ප විතර්ක කොමක් අරමුණු කරගෙන හටගන්නේ? නාම රූපය අරමුණු කරගෙන. සංකල්ප විතර්ක කොතනද නානත්වයට යන්නේ? ධාතුන් අටලොස් ධාතුන් පිළිබඳවයි. ඊළඟට මේ සංකල්ප විතර්ක වල සමුදය කුමක්ද? ස්පර්ශයයි. සමෝසරණය එක් රැස් වීම කොතනද? වේදනාවයි. ප්‍රමුඛ වන්නේ සමාධියයි. අධිපති වන්නේ සතියයි. උත්තර මේකේ ඊතරවන තැන එහෙම නැත්නම් මුදුන්ම තැන ඉහළම තැන ප්‍රඥාවයි. එනි සාරය විමුක්තියයි. අවසාන ප්‍රශ්නය ඒකත් නිවනටම අදාළ දෙයක්. අමතෝ කිංගෝගත මේවා ගිහිල්ලා කොතනද ඕගත කියලා කියන්නේ කොතනද මේක ගිහිල්ලා ගලා බහින්නේ? එහෙම නැත්නම් මේක දැසගන්නේ කොතෙන්ද? අමතෝගත අමෘතත්වයට. නිවනටමයි. ඉතින් නිවන පිළිබඳව මේ විශේෂ වචනයක් එතන තියෙන්නේ. අමෘතත්වයටයි මේවා ගිලා බහින්නේ හැම දෙයක්ම. අර කලින් කිව්වා වගේ හැම දෙයකම තිබෙනවා අමෘතත්වය නිවන ලබා දෙන ශක්තිය. හැබැයි අර යෝනිසෝ මනසිකාරයේ ඒකේ යෙදුවොත් පමණයි. එතකොට මෙතන පැහැදිලි වෙන හැටි වෙනවා මේ ප්‍රකාශ කරන සංකල්ප විතර්ක පිළිබඳවයි. මේ මනසට අරමුණු වන දේවල් හැම දෙයක්ම මේ සංකල්ප විතර්ක ඔය කියපු ධර්මතාවලට අනුවයි මනසට අරමුණු වන දේවල් අගය කළ යුත්තේ. එහෙම නැතුව ආත්මවාදීන් ප්‍රකාශ කළ වගේ මේකේ ආත්මසාරයක් එහෙම නැත්නම් බ්‍රහ්ම නිර්මිත දේවල් හැටියට නෙවෙයි මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මනෝකුද්දංග මහා ධම්මා කියන මේ ධර්ම නියාමතාව අනුව මේ පෙන්නව එතකොට මේ නාම රූප අරමුණම. දැන් මේ නාම රූපය ගැන අපි මේ දිගටම කතා කරමින් ඉන්නවත් දේශනාවල දැන් මෙතනින් පැහැදිලි වෙනවා මේ බුදු පියාණන් වහන්සේ දක්වාලු මේ ප්‍රතිපදාවේ කෙරෙන්නේ කුමක්ද? අර නාම රූපේ අරමුණු කරගෙන පටන් ගන්න මේ ප්‍රතිපදාව අවසාන වන්නේ නාම රූපේ විනිවිද දැකීමෙන්. නාම රූපේ විනිවිද දැකීමෙන් අනිත්‍ය දුක්ඛාත්ම වශයෙන් විනිවිද දැකලා එයින් එතර වීමෙන් තමයි එතකොට අවසාන වන්නේ. ඒ කාරණේයි මේ සූත්‍රවලින් පැහැදිලි වෙන්නේ. නාම රූප අනුව එයින් විදීමමයි සාරය හැටියට ගන්න ඕනේ. එතකොට මෙතනින් ප්‍රකාශ කළේ අර නාමයක් රූපයක් අතර සම්බන්ධතාව වගේම මේ නාම රූපය පිළිබඳව ඇති ශූන්‍යත්වය, මේ නාම රූපයේ ශූන්‍යත්වය හරියාකාර තේරුම් ගත්තන යම් කිසි අවස්ථාවක ඒ නාම රූපයේ විනිවිද යාමට හැකියාවක් ඇති වෙනවා. ඒක අර ප්‍රඥාවෙන් කෙරෙන දෙයක්. ප්‍රඥාව නැති තාක් මේ නාම රූපයේ විඥානයේ පටලැවෙන ස්වභාවයක් තියෙනවා, හිත පටලැවෙන ස්වභාවයක් තිබෙනවා. ඒක තමයි අර ධම්මපද ගාථාවක සඳහන් වන්නේ රහතන් වහන්සේ පිළිබඳව කෝධං ජයි විපජහිය මානං සංයෝජනං සබ්බ මතික්කමෙය්‍ය තන් නාම රූපස්මින් අසජ්ජමාන අකිංචනං නාම පතන්ති දුක්ඛා කියලා සාතන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා. කෝධං ජයි කෝධය ඉවත් කරන්නේය, කෝධං ජයි විපජහිය මානං මානිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේය, සංයෝජනං සබ්බං අතික්කමෙය්‍ය සියලුම සංයෝජන ඉක්මවාලන්නේය, තන් නාම රූපස්මින් අසජ්ජමාන නාම රූපේහි නොරැඳෙන නොඇලෙන නොබැඳෙන ඒ පුද්ගලයාව අකිංචනං, ඒ අකිංචන පුද්ගලයාව කිසිවක් ආයත් නැති ඒ පුද්ගලයාව නාම පතන්ති දුක්ඛ, දුක්ඛයෝ ඒ පුද්ගලයාව යටපත් නොකරත් ඒ පුද්ගලයා වෙත කඩානවදිත් කියන එක වගේ. තමයිනුත් අපිට පේනවා එතකොට මේ බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිපදාව අනුව මේ නාම රූපයේ ඉක්මවීමේ, නාම රූපයේ ඇති ඒ ශූන්‍යත්වය වටහාගෙන ඒක ඉක්මවීමේ ක්‍රමයකුයි මෙයින් දක්වන්නේ. මේ ඉතාමත්ම වටිනා කාරණයක් පිළිවෙනවා. දැන් බ්‍රහ්මජාල සූත්‍රය ටිකක් විග්‍රහ කරලා බැලුවොත් දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රයේ තිබෙන්නේ අර බුදු පියාණන් වහන්සේගේ ඒ සබ්බතෝපද අනිදස්සන විඥානේ, ඒ කියන්නේ හැම පැත්තෙන්ම ආලෝකමත් වූ අනිදස්සන විඥානයේ ප්‍රඥා ප්‍රභාවයෙන් අර දෙසටක් මිත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභාවනාකාරී ජනක් නිෂ්ප්‍රභා වෙනවා කියන එක. දැන් අපි අර චිත්‍රපටි ගැන කතා කරනකොට අර චිත්‍රපටිය නිෂ්ප්‍රභා වුණේ අර දොරවල් ඇරීමේ. දොරවල් ඇරීම නිසා අර ආලෝකය එකපාරටම ඊට වඩා විශාල ආලෝකයක් ආවම අර සිනමා තිරයට වැටිලා තිබුණු අර සුළු ආලෝකය එහෙම් පිටින්ම නිෂ්ප්‍රභා වුණා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේගේ මේ ප්‍රඥා ප්‍රභාවයෙන්, අනිදස්සන විඥානයේ ප්‍රඥා ප්‍රභාවයෙන් දෙසටක් මිත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභාවනාකාරී අපට මේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් දකින්න ලැබෙනවා. ඒකට හේතුව අර පුළුල් ප්‍රඥා ප්‍රවාහයෙන් පටු මිත්‍යා දෘෂ්ටි 62ක් නිෂ්ප්‍රභා වුණේ කොහොමද? අනිකුත් ඒ තීර්ථකයෙන් මිත්‍යා දෘෂ්ටිකයෙන් ඒ දෘෂ්ටි තනන ගත්තේ නාම රූපයම අල්ලා ගැනීම, නාම රූපේ ඇඳීමෙන් නාම රූපේ බැඳිලා ඒවා පිළිබඳව තර්ක කරන ඒ නාම රූපයෙන්ම උපදවාගත්තු දෘෂ්ටි සමූහයක්. අන්න ඒක නිසායි දැන් ඒ කාරණේ සුත්තනිපාතේ මහා විජුහ සූත්‍රයේ සඳහන් වෙනවා මේ ඒ අනිකුත් දෘෂ්ටිවාදීන් මේ නාම රූපයෙන් නොමිදුණු බව ප්‍රකාශ කරනවා. පස්සං නරෝ දක්ෂිති නාම රූපං දිස්වානවා ඤස්සති තානිමේව තාමං බහුම් පස්සතු අප්පකංවා මෙහි තේන සුද්ධෙන් කුසලා වදන්ති. ඒ කියන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේමත් තියෙනවා සමහර දෘෂ්ටි අභිඥාලාභීන් විසින් ඉදිරිපත් කරන දෘෂ්ටි. අභිඥාලාභීන් කියන්නේ ලෞකික අභිඥා ලබාගෙන පෙරමිසු කඳ පිළිවෙල පිළිබඳව සමහර විට ලක්ෂ කෝටි ගණන් ඈතට දැකලා තම තමන්ගේ ජීවිත සමහර විට පරිචිත්ත විඥානයෙන් තවත් දේවල් සොයාගෙන ඒවා උඩගුඩ නඟව දෘෂ්ටි සමූහයකට මේ බ්‍රහ්මජාල සූත්‍රය තියෙනවා. නමුත් ඒවත් ප්‍රතික්ෂේප වෙනවා, නිෂ්ප්‍රභා වෙනවා. මොකක් නිසාද? හේතුව අන්න ඒක කියනවා මේ ධාතාවෙන්. පස්සං නරෝ දක්ඛිති නාම රූපං. අර කියන අභිඥා ඥාන වලින් දකින්නා වූ ඒ මිනිස්සේ දක්ඛිති නාම රූපං, දකින්නේ නාම රූපයමයි.
නිස්වානවා ඤස්සති තානීව ඒ නාම රූපය දැකලා ඒකම නිත්‍ය වශයෙන් අල්ල ගන්න. හරියට අර අඳුරු විදුරු සහිත අඳුරු කාමරයක අඳුරු විදුරුවක් සහිත ජනේලයක් ඇති කාමරයක ඉන්න කෙනෙකුට ඒ විදුරුවම වැටෙන දේවල් මිසක් පිදු වෙන දේවල් මිසක් ඒන් ඈතටම පේනවා වගේ අර නාම රූපයේ ගිහිලා රැඳෙන බැඳෙන ස්වභාවයක් නිසා අර දෘෂ්ටිවාදීන් ඒ තමන් දැක්ක දේවල් අතීත ජාති අනුව යම් යම් දෘෂ්ටි නිපදවා ගන්න. අන්න එක මෙතන කියන්නේ පස්සන් අරෝ දක්ඛිත නාම රූපං විස්වානවා ඤස්සති තානි මේ නාම රූපෙමයි සත්‍ය වශයෙන් ගන්න. කාමං බහුං පස්සතු වප්පකංවා ඕනනම් බොහෝ කොට හෝ දකීවා කුළු කොට හෝ දකීවා. ඒ කියන්නේ බුදු දහම ලාස් ප්‍රකාශ කරන ඒගොල්ලෝ දුක් දැක්කත් ටිකක් දැක්කත් ඒකෙන් ඇති වැඩක් නැහැ. කාමං බහුං පස්සතු අප්පකංවා නමි තේන සුද්ධින් කුසලාවදන්ති බුද්ධ ආදී කුසලයෝ නියම දක්ෂයෝ එයින් සුද්ධිය කැතියේ යයි නොක්යත්. දැන් මෙතන පේන පැහැදිලිවම අර පතු මිත්‍යා දෘෂ්ටි පිළිබඳව ඒවා නාම රූපය දැඩිවාරගෙන ඒ මත ගොඩනගාගත් දෘෂ්ටි බුදු පියාණන් වහන්සේගේ දර්ශනය නාම රූපය ඉක්මවා යන සමතික්‍රමණය කරන ලෝකෝත්තර දර්ශනය. ඒක ඉතාමත් පැහැදිලි වෙනවා මේ බ්‍රහ්මජාල සූත්‍රයේ බ්‍රහ්මජාල කියන නම දීලා තිබෙන්නේ මොකද මේක බඹදැලක් හැටියට උපමාව දීලා තියෙන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන සූත්‍ර අවසානයේදී මේක බ්‍රහ්මජාලයක් උපමාවක් දක්වන්නේ හරියට අර මස් මරන්නේ ඉතාම සියුම් දැලකින් ඒ යම්කිසි ජලාශයක ඉන්න සියලුම මත්ස්‍යයින් අල්ල ගන්නවා වගේ ඔවුන්ට කෙසේවත් බේරෙන්න බැරි විදිහට ඉතාමත්ම සියුම් දැලක් කියලා දැම්මොත් ඒකට අහු වෙනවා වගේ මේ බ්‍රහ්මජාලයට සියලුම ලෝකයේ ඇති තා දෘෂ්ටි අහු වෙනවා කියලා. එතකොට බලක දැල් ඇස කුමක්ද කියලා අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. මේ දැල් ඇස කුමක්ද? මේ බ්‍රහ්මජාල සූත්‍රයේ දැලක් හැටියට ගත්තොත් මේ දැලේ තියෙන මේ සියුම් දැල් ඇස කුමක්ද? සිදුර කුමක්ද? ඒක ඉතාමත්ම පැහැදිලිව පේන සූත්‍රයේ පුරාම එදෙන එක්තරා වචනයක් තිබෙනවා. ඒ එක්ක දෘෂ්ටි නිෂ්ප්‍රභා කරනකොට බුදු පියාණන් වහන්සේ යොදන වචනේ මොකක්ද? සබ්බංකං පස්සපච්චයා සබ්බංකං පස්සපච්චයා තදපි පස්සපච්චයා තදපි පස්සපච්චයා ඒ සියල්ලම ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඒ සියල්ලම ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන ඒකත් ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන ඔය විදිහට. එතකොට අපිට පේනවා මේ ස්පර්ශය තමයි අන්නර දැල්ලස. මේ ස්පර්ශය මුල් කරගෙන මේ සලායතනයන් මගින් ගොඩනගාගත්තු දෘෂ්ටි සමූහයක් මේ අනිකුත් මිත්‍යා දෘෂ්ටිකෙන් අතර තියෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ දර්ශනය සලායත නිරෝධය කියලා කියන නිර්වාණය නිර්වාණ දර්ශනයෙන් ලැබුණු එක්තරා අංග සම්පූර්ණ ප්‍රඥා ප්‍රභාවක් ඉතින් පේන්නේ. මේ කාරණය ඉතාම තවදුරටත් පැහැදිලි වෙනවා ඒ සූත්‍රයේ. මේ මිත්‍යා දෘෂ්ටිකෙන්ගේ ඒ නාම රූපය අනුව ගිහිල්ලා ඒ මිත්‍යා දෘෂ්ටිකෙන් නිපදවාගත් දෘෂ්ටි නිසා ඇත්ත වශයෙන් ඔවුන් සංසාරයේම කරකැවෙන බව බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍රයේ ප්‍රකාශ කරනවා. එතන සඳහන් වෙන්නේ සබ්බේතේ චෛ පස්සායතනෙහි පුස්ස පුස්ස පටිසංවේදින්ති තේසං පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව භවපච්චා ජාති ජාතිපච්චා ජරාමරණං සෝක පරිදේව දුක් දෝමනස්පාසා සම්භවಂತಿ යතෝ කෝ භික්ඛවේ භික්ඛු ඛන්නං පස්සායතනං සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදීනංච නිස්සරණං යථා භූතං පජානාති අයං ඉමේහි සබ්බේහෙව උත්තරිතරං පජානාති. ඒ කියන්නේ ඔන්න වෙනස පෙන්වුවා හොඳ තමයි. ඒ දෘෂ්ටිවාදීන් අතරත් මේ බෞද්ධ දර්ශනීය තියෙනස. ඒ දෘෂ්ටිවාදීන් අර විදිහට අර ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඒ ඉන්ද්‍රිය ස්පර්ශය සමාවිත අභිඥා ලැබුවත් ඒත් අර සාමාන්‍ය ඉන්ද්‍රිය වලින්මයි. ඒ ඉන්ද්‍රිය ස්පර්ශය සලායතනයන් මුල් කරගෙන ඇති කරගත්තු නිසා ඒ ස්පර්ශය නිසා උන්ට වේදනාව නැතින වේදනාව නිසා තණ්හාව උපාදාන ආදී වශයෙන් උන් සංසාරයේම කරකැවෙනවා. නමුත් සම්‍යක් ප්‍රතිපදාව යන විරුක්ත භික්ෂුව පිළිබඳව කියෙන්නේ අර සලායතනයන්ගේම සලායතනයන් පිළිබඳවම එක්තරා අන්ධ සම්පූර්ණ අංශ පහකින් සම්පූර්ණ අවබෝධයක් ලබනවා. ඒක තමයි අර ප්‍රඥා ආලෝකය කියලා කියන්නේ. අර සලායතනයන් පිළිබඳව සමුදයන්ච අත්ථගමන්ච අස්සාදංච ආදීනවංච නිස්සරණංච කියන ප්‍රතිපහම ප්‍රකට වෙනවා ඒ ප්‍රඥා ප්‍රභාවට. සලායතනයන්ගේ හටගැන්ම සලායතනයන්ගේ අස්තගමනය අස්තයට යාම ඒවායේ ආදීනව පක්ෂය ඒවායේ ආස්වාද පක්ෂය ඒවායේ ආදීනව පක්ෂය ඒවායේ නිස්සරණය ඒවායේ නික්මීම කියන මේ අංශ පහම ප්‍රකට වෙන නිසා තමයි අර උත්තරීතර ඒක උත්තරීතර ඥානයක් හැටියට ගත හැකි. දැන් මෙතන මේ ප්‍රතිසංස්පාදය ගැන සඳහන් වීමත් ඉතාමත් වැදගත් කාරණයක්. නිසාද මෙයින් පෙන්වන ප්‍රතිසංස්පාදය මේක මේ අර අතීතයට විතරක් දාලා තේරුම් කර හැකි දෙයක් නොවන බව මේක මේ වර්තමානයටම අදාළ දෙයක්. දැන් සාමාන්‍යයෙන් ප්‍රතිසංස්පාදයේ මේ නාම රූපය පිළිබිඹු වෙන්නේ විඥානයේ. අපි ගන්න පිළිබඳ අවස්ථාවක සඳහන් කර මේ නාම රූපය පිළිබිඹු වෙන්නේ විඥානයේ. මේ විඥානය පිළිබඳව අර සංයුත්තනිකායේ ඒ ප්‍රතිසංස්පාද ධර්මය පිළිබඳ විශේෂණ සඳහන් වෙන නිදාන සංයුක්තයේම ඒ පටිච්චසමුප්පාදය විස්තර කරන අවස්ථාවේ විඥානය තෝරන්නේ මේ විඥාන හයම අහුවෙන හැටියට චක්කු විඥානං සෝත විඥානං ගාහන විඥානං ආදී වශයෙන් විඥාන හයම අහුවෙන හැටියටයි. එින් අපට පේනවා මේ ප්‍රතිසම්පාද ධර්මයේ විඥානයේ පටිසන්ධි විඥානයක් වැනි එකක් නෙවෙයි බව. ඒකක් නෙවෙයි මෙතන කියන්නේ මේ විඥාන හයෙම පිළිබිඹු වෙන නාම රූප ආශ්‍රයෙන් තමයි සලායතනයක් ගොඩ නැගින්නේ. ආයතන හයක් අධ්‍යත්ත බහිද්ධා වශයෙන් ભેදයක් ඇති කරගන්නේ අර නාම රූපය විනිවිද යාමට නොහැකි වීම නිසා. එතන පෙනෙනවා දෙකක්. මේ මම මේ නාම රූපය, මේ බලන මම මේ අරමුණ වන නාම රූපය කියලා ওই දෙක අතර ඊළඟට හදා ගන්නවා අර අධ්‍යත්ත බහිද්ධා ભેදයක්. ඒක උඩ තමයි සලායතනයක් ගොඩ නැගින්නේ. ඒක උඩ තමයි ඊළඟට වේදනා ආදී ධර්ම ගොඩ නැගින්නේ. ඒකෙන් තමයි සංහා උපාදාන වශයෙන් ඔය විදිහට පරිසම්පාදයටම අහු වෙලා ඔවුන් සංසාරී කරගෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට ඒ බ්‍රහ්මජාල සූත්‍රයෙන් අපට පැහැදිලි වෙනවා මේ විඥානයේ පිළිබිඹු වන නාම රූපී ඒ පිළිබිඹුව දැඩිව ගැනීම නිසා, ඒ පිළිබිඹුව ආත්ම වශයෙන් සැලකීම නිසා, ඒ සත්කාය දෘෂ්ටිය නිසා පොතුන් කියනවනම් මේ විදිහේ මිත්‍යා දෘෂ්ටි රාශියක් ලෝකයේ පවතින බව. මේකට අපි පොඩි උපමාවක් ගනිමු. දැන් මේ පික්මේ ප්‍රකාශ කළ මේ මේ කියපු මේ මිත්‍යා දෘෂ්ටිකෙන්ගේ දර්ශනයක් මේ සම්‍යක් දෘෂ්ටියත් අතර වෙනස තේරුම් ගැනීමට හොඳ උපමාවක් අපට සොයා ගන්න පුළුවනි. මේ උම්මග්ග ජාතකයෙන් මේ උම්මග්ග ජාතකයේ තිබෙනවා මණි ප්‍රශ්නයක් එක්තරා, ඒකත් මණිකක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මණික පිළිබඳ ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේකත් අපි මුලාවට ගන්නේ මුළුනුවර වාසල් දොරටුවට ටිකක් ඈතින් පොකුණක මණිකක් තියෙනවා කියලා නගරවාසීන් නොවිල්ලා වේදේහ රජුන්ට දැන්නුවා. ඉතින් වේදේහ රජු අර සේනක පඬිතුයාට, තමන්ගේ සේනක පඬිතුයාට පෙරුවා මේ මණික ගිහිල්ලා අරගන්න හැටියට. ඒ සේනක පඬිතුයා ගිහිල්ලා ඒ මිනිසුන්ට කියලා අර පොකුණේ දිය ඉස්සවල බැලුවා, නෑ මණික. ඊළඟට අර මඩත් හාරලා බැලුවා, ඒත් නෑ සොයාගන්න. පස්සේ බිමත් කැනලා බිමත් පාරලා බැලුවා, ඒත් මණික සොයාගන්න බැරි වෙලා වේදේහ රජුන්ට දැන්නුවා. ඊළඟට ඉතින් වේදේහ රජු බෝසත් මහෞෂධ ප්‍රතිතුමාට කිව්වා මෙන්න මේ සේනකට බැරි වුණා, ඔබවත් ගිහිල්ලා මෙහෙ කරන්නේ. මහෞෂධ පඬිතුයා ගිහිල්ලා බැලුවා, විතරයි තේරුම් ගත්තා මේ මණික තියෙන්නේ අර පොකුණු තීරයේ තියෙන තල් ගහක කවුරු කැදැල්ලක. මේ තන තිබෙන්නේ ඡායාව විතරයි, පිළිබිඹුව විතරයි කියලා රජුන්ට පෙන්වුවා. මේ මේකට කියලා දියතලියකුත් දාලා ඔන්න බලන්නේ, දැන් දියතලියෙත් මණික පේනවා කියලා රජුන්ට කාරණේ පැහැදිලි කළා. අන්න මේ තල් ගහේ මණික තියෙන්නේ මේ කරලා ගන්නේ කියලා ප්‍රකාශ කළා. ඔන්නයිද දෙන්නේ උපාවෙන් අපිට හිතා ගන්න පුළුවනි. අන්න අර මිත්‍යා දෘෂ්ටිකෙන්ගේ දර්ශනය වගේ තමයි අර සේනකගේ දර්ශනය. බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ නාම රූපය පිළිබඳ මේක පිළිබිඹුවක් කියන අවබෝධය තමයි මෙන්න මේ මහාවිද පඬිතුයා මේ බෝධිසත්වයන් වහන්සේ ඉදිරිපත් කළ මෙන්න මේ පිළිබිඹුව පිළිබඳ. එතකොට අර සත්කාය දෘෂ්ටියෙන් කෙරෙන්නේ මොකද්ද? අර අපි දැන් තව ටිකක් කල්පනා කරලා බලුවොත් දැන් අන්ත දෙකක් නැතිව බුදු පියාණන් වහන්සේ මේ ධර්ම දේශනා කළා කියලා කියන්නේ ඒ අන්ත දෙකම මොකද්ද? ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත්. මේ ශාස්ත්‍ර දෘෂ්ටිය හරියට අර මේ පිළිබිඹුවෙහි ඇලීනවාගේ. දැන් යම් කිසි ඡායාවක් දැක්කම සමහර කෙනෙක් තමන්ගේම රූපය දැකලා සමහර විට වතුර කෙනෙක් සමහර කෙනෙක් ඒකට ඇල්මක් උපදවා ගන්නවා. මේ වෙන කෙනෙක් කියලා. අර බල්ලගේ අර ඒ දඬු උඩ බල්ලගෙන අපි ප්‍රකාශ කළේ කලින් දේශනාවේදී වගේ. තවත් සමහර විට ඒක පිළිබඳ ද්වේෂයක් ඇති වෙනවා. කොහොමයි විදිහට ආත්ම ස්නේහයයි ආත්ම ද්වේෂයයි කියන ආකල්ප දෙකට නැඹුරුව අර සත්කාය දෘෂ්ටිය නිසාම ඇති වුණු අන්ත දෙකක් තමයි අර සත්‍සත දිට්ඨි උච්ඡේද දිට්ඨි කියන එක. අර සේනක හරියට අර මේ පොකුණේ දිය ඉවත් කරලා පහාරලා බැලුවා වගේ වැඩක් මෙතන තිබෙනවා. ওই දෙකට මැද එකක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තේරුම් ගන්නවා මේ නාම රූපය අර පොකුණේ ඒ යමක් පිළිබිඹු වෙන ස්වභාවය නිසාම පොකුණෙහි දැක්වෙන පිළිබිඹුවක්. මේකේ හරයක් නැහැ. මෙතන තියෙන නාම රූපේ නාමය අපි කලින්ම දේශනාවක සඳහන් කළා වගේ නාම ස්වરૂපයක් පමණයි. මේ මෙතන තිබෙන රූපය නාම රූපයක්, නාම මාත්‍ර රූපයක් පමණයි. මේක නියම නාමයකුත් නෙවෙයි, නියම රූපයකුත් නෙවෙයි, නාම ස්වરૂපයකුත් ඊළඟට නාම මාත්‍ර රූපයකුත් පමණයි කියලා එහෙම තේරුම් අරගෙන මේ ප්‍රතිසංස්කාර ධර්මයට අනුව ඒ නාම රූපය විනිවිද දැකීමේ ශක්තිය අභ්‍යන්තරයෙන් ගොඩනැගා ගැනීම තමයි, ඒ ප්‍රඥාව උදා කර ගැනීම තමයි මේ නාම රූපයෙන් කෙනෙකුට විමුක්ත වෙන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා දැන් මෙතෙක් මේ දේශනාවෙන් අපි මේ නාම රූපය ගැන විශේෂයෙන් ප්‍රකාශ කළේ. නාම රූපයත් මේ විඥානයත් අතර විශේෂයෙන්ම මේ අනිදස්සන සබ්බතෝ පබ විඥානං අනිදස්සනං අලන්තං සබ්බතෝ පබං කියලා කියන මේ මුලින්ම අපි සඳහන් කළේ ගාථා ධර්මයේ මුල් පදයේ ඇති වටිනාකමයි මේ හැම එකකින්ම අපිට හෙළි වෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ මේ දර්ශනයට අනුව මේ අනිදස්සන විඥානේ අර නාම රූපය මේක පිළිබිඹුවක් ගැන සම්පූර්ණ අවබෝධය නිසාම ඒක විනිවිද දැකීමේ ශක්තියක් තියෙනවා. අනිකුත් අයට මේක පිළිබිඹුවක් බව නොතේරීම නිසා අර ආත්ම ස්නේහය ඇති කරගෙන ඒක හරියට අර ඡායාවට හේවණල්ලට අනුපදව ගන්නවා. තව කෙනෙක් හේවණල්ලට බය දුවනවා. ඔන්න ඔය විදිහේ අන්ත දෙකක් ලෝකයේ තිබෙන්නේ. දීවිකේ දිට්ඨිගතේ පරිඋත්ථිතා දේව මනුස්සා ඕලියන්ති එකේ අතිධාවන්ති එකේ කියලා අතිපුත්තකේ සඳහන් වෙන්නේ ඒ කාරණේයි. පතකුමන්තෝ පස්සන්ති ඒ කියන්නේ දෙවි මිනිසුන් දෘෂ්ටි දෙකකින් මඩන ලදුව ඇතැම් කෙනෙක් ඕලියන්ති එකේ පසුබසිනවා. ඇතැම් කෙනෙක් ඉක්මවා දුවනවා. චක්ඛුමන්තෝ පස්සන්ති පැත්තෝම දකිත්. අදට මේ දේශනාව තුනින් අපි අවසන් කරනවා.
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.